කෙලොත විචාරය වගේ. අපි නිවන් දකින්නේ නෙමෙයි. නිවන් දකින්නේ ධාතු බලනවා. ධාතු වලින් හැර බලන්න ඕනේ ආසාව අඳුරු කරන්න. මොකද ආසාව යම් තැනකද බැඳින්නේ. පිටර බලපුවාම ඒ නිහල් බලලා උදාවේ අපිට. එහෙනම් අපිට තෘෂ්ණාව යම් තැනක බැඳිනවා නම් පිටර බලාගත්තා. ඒකෙත් මොළ ගියා. තෘෂ්ණාව බැඳෙන් දැන ඉවරයි. ඒ ඉතින් බලාගත්තාම යම් ලෝකයේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා ඉත උපජ්ජමානා උපජ්ජිත ඉත නිවිසමානා නිවිද අපිට අවශ්‍යකනේ තණ්හා නිරෝධ කරගන්න. කොතනද ඒක බැඳෙන්නේ? දක්කු ලෝකයේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා ඉත උපජ්ජමානා උපජ්ජිත ඉත නිවිසමානා ඇහැ බලාගත්තා නේද? හැබැයි ඇහැ තිබුණොත් බැඳෙනවා. එහෙනම් ඇහැ විතර බලන්න ඕනේ හතර. අරගෙන බැලුව මොනවාද මේ මිරිකල බැලුව අතුරු ටික ඔන්න ඔන්න රොඩ්ඩ ඔන්න පීජ වාතයේ පැත්තේ මොන උස්නේ පැත්ත කරගත්තා. එහෙනම් ඔකේ තිබිලා තියෙන්නේ උෂ්ණයයි ජලයයි වාතයයි පතයි. ඔය පතයි පතර විදිහට වැඩිලක් නැහැ කාටද? ජලයේ විදිහට වැඩිලක්. ජලයේ හතගත වතුර වලත විදිහට වැඩිලක් තියෙනවා. හැබැයි ඒක හිතේ බැරි ජලයේ නෙමෙයි ජලයේ හිතේ මල. වතුර මල වල බලන හස්තෝ දෙනකොට. ජලයේ ටික පැත්තේ ගියාට පස්සේ ගලාගෙන ගියන මොකේද ඒක දුන්නාට පස්සේ. ඕක බලලා වතුර බලපු හස්තෝ දෙක පුළන්දි ගේවන්න කියලා කිනා වතුර ටික බැලුවා. බලපුවාම ප්‍රියමනාප ගන්න හරිය තිබුණේ වතුර මලේ. දැන් ජලයෙන් හැදිච්ච එක. ජලයේ නෙමෙයි. අන්නේ වගේ ඇහැට හරිය හරිය ලස්සන ඇහැ. කොහොම කියලා කියනවා. හරි තේජාන්විත ඇහැ. පොඩ ගණිකෝගේ සීජ් එක බලන්න කියලා මිරිකල දැම්ම ගැත්තකට හොද්ද. ඕම එකේ දීච්ච ඉස්මදී. ඔන්න ඔකේ දීච්ච වායුව තමයි මේ පැත්තේ ඇඟලා තියෙන්නේ. දැන් බලන්න ලස්සනේ කොහෙද ඔකින් තියෙන්නේ. බලම ලස්සන කැල්ලේ වේ. බිමන අපි යන් ලෝකේ පිය රූපං සාත රූපං කියන්නේ. ධාතු වලින් මෙහාට හැදිච්ච එක. ධාතු වලද එන්නේ. අන්න ගලව දුන්නේ දෙක. අන් පාතුලි නිර්මාණයේ විදිහට ආවා කරනවා. රූපං ලෝකේ පිය රූපං සාත රූපං එක්කේ සාතන්නා එක උපජ්ජමානා උපජ්ජිතේ ඉතනි විසමානා නිවිද. මේ ඇහැට පේන්නේ ඉන්න රූපයක් තියෙනවා. අන්න ඒකේ තියෙන නතර මහ බුද්ධයන්ගේ හැදිච්ච එකයි රූපේ. අන්න ඒ රූපේ බලපුවා බිදලා බලපුවා අතද අන් ධාතු වශයෙන් මෙන්න එක ධාතු වන්නේ කාර්ය. ඔව්. ඔව් ඉතේ වාගේ. දැන් ලක්ෂ ඔව් ලක්ෂෙන්ද තියෙන ශාරීරියේ මවලා පෙන්නලා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඒ ලස්සන දුරු වෙලා යන මාළු මැඩි වයසට පත් වෙන මාළු බවට පත් වෙන මවලා. අද මැඩිලා වැහෙලා. කුණු වෙලා ඔජස් කර ගලලා. අර විවිධ ධාතු හතරක වෙන්නලා කියන්නේ. දැන් වෙටි දෙක වෙනුණාට පස්සේ. කවදාද? අත්තර රූපේ ගියා ධාතු හතරද නිගමනය කරන්න ආසාව බැඳෙන්නේ. නෑ ආසාව නොබැඳෙන දෙල බින්දහන. ඔය කාරණිය ඔක දැක්කේ නැතත්. කාම ආසාව ඉවර කර ගැනීම සඳහා අරමුණ වශයෙන් ගත්ත ආපෝ ධාතු. අරකින් දැන් ජලබඳුන කරන්නේ ආපෝ ආපෝ කීක ඉකිලිහ බලන්න දෙහැරක් ඇදුවා. දෙහැරක් ගමන් බබල උපදින හේතුව දාගත්ත කාම ලෝකෙ ඉස්මතුවා. එයානේ යෝගී කරපු වැඩ. ඔව් ආකාශ ධාතුවේ තියෙන්නේ ඒ සතර මහා භූතයන් එක් කරන ශක්තියයි. ඔව් ආකර්ෂණය තියෙන්නේ. ඒ සතර මහා භූතේ එකට බැඳලා තියෙන්නේ ආකාශ ධාතුවේ. අවකාශ ධාතුව කියන්නේ ආකාශ ධාතුවෙන් කරන්නේ ආකර්ෂණය බැඳලා තියෙන්නේ. ඒ අවකාශ ධාතුව කියන්නේ ආකර්ෂණයේ බැඳලා තිබ්බා වූ යම් කිසි ආපෝ තීජෝ වායව පද කියන හතර කොටස. යම් තැනක ක්‍රියාත්මක වෙනවාද? ඒක නැතිද? තියෙන අවකාශය. නෑ මේ ආකාශයේ යම් තැනක ඉවත් වුණොත් දැන් අවකාශය. දැන් අපි තමු දැන් මේ සක්වල දසදහසක් සක්වල පොදි තියෙනවා. මේ දසදහසක් සක්වල පොදියෙන් එහාට ආපෝ ධාතුවයි තීජෝ ධාතුවයි වායව ධාතුවයි පතයි ධාතුවයි ආකාශ ධාතුවයි කියන. ඔය ටික නැති. හිත ඉද ප්‍රමාණයක් තියෙනවා. සක්වල දෙකක් අතර. මේ දසදහසක් සක්වල පොදියයි. ඊළඟ දසදහසක් සක්වල පොදියයි අතර. ඔය හිත ඉද ප්‍රමාණයක් තියෙන අවකාශය. ඒක අවකාශය. ඒ
මාත්‍යෙ යන්න
බෑ කාටවත්. ඔය මාත්‍යෙ දෙකින් තව එකකට යන්න බෑ. අවිඥා ශක්තිය කියනවා දසදහසක් සක්වල ඉක්මවන්න බෑ. එතින් ඉක්මලා ගියා. අවිඥා ශක්තියකින් යම් කෙනෙක් මනසෙන් මනෝ රූපයකින් යන ක්‍රියා. කෙනවර කාල පුළුවන්කමක් නැහැ. ඒ තරම් විශාල ඈතක තියෙන. මෙහෙමයි ඔය. දැන් ධර්මකාය කියන වචනේ පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින්. දකින්නවා බුද්ධ කියන්නේ මොකක්ද? දැන් බුද්ධ කියන වචනේ පෙන්නන්නේ බබේ උදුරා හරින්නේ බුද්ධයි. ඔව් මෙහි කිරීම උදුරා හරිනවා නම් බුද්ධ. ඒ සදා තිබෙන ධර්මයේ තුලින් දකින්න පුළුවන්. ඒ බිහි කිරීම උදුරා හැරීමේ ක්‍රියාවලිය. අන්නේ දේශනා කළ ධර්මයේ කියන ධර්මකාය. ධර්ම සමූහය කියන එකයි. ඒ සම්භෝග කාය කියලා තියෙනවා. ඒ කියන්නේ ජීවමාන බුද්ධයාණන් වහන්සේ ඉන්න අවස්ථාවේ කලබුණ ආහාරයෙන් යැපිලාගත්ත ඒ ශාරීරියේ තියෙන සම්පතේ. ඒතර අනිකාදී මේ
ධර්මකාය සම්භෝගකාය මාර්ගය.
නිර්මාර්ගය. දැන් බුදුරජාණන් වහන්සේ ළම බුදුරජාණන් වහන්සේ ළම නිර්වාණය කරගන්නවා. නිර්වාණය කරන්නේ බලපුවාම ඒක නිර්වාණකාරය. දැන් අපි මනසින් බුදුරජාණන් වහන්සේ නිර්වාණය කරගන්නවා. ඒකත් නිර්වාණකාරය. බුදුරජාණන් වහන්සේ නැහැ. අපේ මනසින් බුදුනගා ගන්න මාර්ගික රූපයක්.
මාත්‍යන්ත
දිනක් තියෙන්නේ සෝදාතවල අත්වාරයක්. අන්න ධර්මකායයට අයිති එකක් තමයි. දෙය ඉතිවිදු ගාදායේ ගැඹිරා තියෙනවා. ධර්මකාය අතුරු කරගෙන යනකොට අපිට ඇදිනවා ගති ලක්ෂණය. අනුකූල ගති ලක්ෂණය. අන්නේ ගති ලක්ෂණය අපි තුල නිර්මාණය වෙනා බුදුරුවා. ඒක බාහිරින් ආපු බුදුරුවක් නෙවෙයි.
මාධ්‍යයක්
එක්ක. ඔව්. අපි අපේ ගති ලක්ෂණයත් එක්කලා. ඒක ඒ ගති හඳ නැගෙනකොට. ගති ගුණය අපි ළඟ නැගෙනවා. ගති ගුණය නැගෙනකොට. චිත්තද රූපයක් නැගිනා ගති රූපක වෙනවා. අන්නේ ගති රූපේ ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය. ඒ ගති රූප අපි හැවටෙනවා.
යථාර්ථවාදී ඉතුරු වත්තේ.
දැන් මෙහෙම හිතන්න
පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ මුඛය සමහරවිට
ගැටල නැහැ. ඔව් ඒක ඒ කියන්නේ ගති ගුණේ සම්පූර්ණ අරංගුල තමයි ඉතිවිසෝ ගාථාව කියන්නේ. ඉතිවිසෝ ගාථාවේ ගති හඬ. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ නියම ස්වභාවය පෙන්නන හඬ. ඔය කියන්නේ ගති හඬ හඬ ඉතිවිසෝ ගාථාවේ ගුණ නමින් අප්‍රමාණ ගුණ. අප්‍රමාණ ගුණ නමුත් බුදු පියාණන් වහන්සේගෙමයි මේ හඬ ටික ලෝකෙට දුන්නේ. මෙන්න මේ ටිකේ බුදු පියාණන් වහන්සේගේ ස්වභාවය. අන්නේ බුදු පියාණන් වහන්සේගේ යම් ස්වභාවයක් නැත්නම් බුදු පියාණන් වහන්සේගේ නියම ගති ගුණයේතර තියෙනවා. ඒක අපි අපිට පුළුවන්කමක් නැහැ නිර්මාණය කරගන්න ඉතිවිසෝ ගාතාව. ඒක ලෝකුරා බුදු පියාණන් වහන්සේලා බුදුරයන් වහන්සේගේ ගුණස්කන්ධය මෙන්න මෙතන ගැප් වෙලා තියෙනවා කියලා. අවශ්‍ය අක්ෂර කතාව, සත්‍ය කතාව දුන්නේ. නැ ගති හඬ දුන්නා. ඒ බුදුරජාණන් වහන්සේගේ ගති හඬ තමයි සම්පින්දණය කරලා ඉතිවිසෝ ගාතාව වෙන්නේ. ඒ ගති හඬ භාවිතා කරනකොට ඒකටම ඈදිලා තියෙනවා. සම්බන්ධ තියෙනවා. ගති ගුණයයි ගති රුවයි කියන දෙක වතු වෙනවා. ගති හඬ ඇතුළු කරන ඉතිලා වෙන්නේ ගති ගුණේ. ගති ගුණේ තුලින් නැගෙනවා ගති රුව. ඒක අපේ චිත්තද රූපේ. ගති ගුණේ චිත්තදයි. චිත්තද ගති ගුණේද? චිත්තද රූපේ නැගෙනවා. ඒ නැගින්නේ අපිම නිර්මාණය කරගත්ත රූපයක් නිසා. වෙන රූපයක් නෙමෙයි. දැන් අපි තමු ජීවමාන බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. උන්වහන්සේගේ ශාරීරිය දිහා බලපුවා. අපිට බුදු රූප පේනවා. අවහගියා කරු පේන රූප. දැන් ඔය පේන රූපේ අපේ මනසේ ගොඩනැගිච්ච රූපේද නැත්නම් බාහිර දිවි රූපේද? ඒ රූප අපේ මනසේ ගොඩනැගෙන්නේ මේ දැන් පේනවා කිව්වා. මේ පේන හැම දෙයක් පිළිබඳව මේ පේන්නේ එතන තියෙන එක නෙමෙයි මේ පේන්නේ. අපේ මනසේ ගොඩනැගිච්ච එක. ඔකයි කියන වෙනස. ඔය චිත්තක්ෂණ 17 ක්‍රියාවලියක් ඇති වෙනකොට මේ චිත්තක්ෂණ 17කින් චිත්ත වීතියක් නෙපෙන්නන්නේ. ඔව්. ඒ වගේ චිත්ත වීති කෝටි ප්‍රකෝටි ගානක් අපි ලබනකොට අන්න නැගිනවා අපේ අභ්‍යන්තරයේ අතුරුම නැගිනවා. ඒ ඒ ඒකෙම ආකේවණි ලැබලා. මතුවර ඇදෙන ගති ලක්ෂණය. අනිත් ගති ලක්ෂණය තමයි. අපිට පහල කරන්නේ එවගේ රූපාකාරයක් නිර්මාණය කරන්න ඊළඟට ආධ්‍යාත්මිකව. අන්න ඒකට කියනවා මනෝ රූපයක් නේද? ඔය නැගින්න මනෝ රූපිය. මන්නේ මොකෙන්ද? බුදු හඬක අනුව. අපි කිය භාවිත කළා. ඒකෙන් ගුණයක් අපිට ලැබුණා. ලැබුණු ගුණයේ මැල්ල හින රූපයක් හදුවා මනසේ. හද රූපයේ අර ගති හඬ බුදුරජාණන් වහන්සේට ඒ සම්බන්ධ නැහැ. ඒ පූර්ණයි. අපිට නැගින රූපෙට ඊට පූර්ණයි. ඒ රූපේ නගත්
එවැනි දෙයක් නෙවෙයි.
හඬත් ඒකම ගති හඬ ගති ගුණ ගති රූප. ඔය තුනම සම්බන්ධයි. ගති රුව දැක්කොත් ගති ගුණයයි ගති හඬයි එනවා.
රටම රවුමා.
ඔව්. ඒක නිකන් සම්බන්ධයි. ගති හඬ ගත්තොත් ගති ගුණයයි ගති රුවයි දකින්නවා. ඒතකොට ගති ගුණය ගත්තොත් ගති රුවයි ගති හඬයි එනවා. ඔය කියන කාරණා තුන එකට සම්බන්ධයි. දැන් ඔබ මොකද අපිට මේ අද තියෙන දේවල් වලින් පෙන්නන්න පුළුවන් දෙයක්? දැන් ඔය දෙන්නේ බොහොම හිතවත් විවාහයක ඉන්නවා නම් විවාහෙලා ඉන්නේ දෙන්නේ ඔය දෙන්න විවාහයෙන් ඉස්සර තිබිච්ච කතා බහ. ඊට පස්සේ දෙන්නගේ කතා බහ ඉදික හොඳ පරිශීලනය කළා බැලුවා. අර ස්වාමියාගේ තිබුණ කතා බහේ චෛත්‍ය කතාව භාර්යාවගේ කතාවේ තියෙනවා. භාර්යාවගේ කතාවේ තියෙන චෛත්‍ය කතාව ස්වාමියාගේ කතාවේ ආවිදික වෙනවා. දෙන්නගේම කතා අහන දෙක දෙන්නගේම මේ සංකල්පයක් වෙනවා. දැන් මොකද වෙන්නේ? දෙන්නට දෙන ගතිගුණයෙන් එක්කුණෝ. එතනම ගතිහන්නේ අර පුර වෙනවා. මෙන්න මේ නිසා තියෙන ඔය ස්වභාවය. ගතිරුවට අනුකූලව ගතිගුණ ගතිහර වෙනවා. දැන් බුදු පියාණන් වහන්සේ හෝ මහරහතන් වහන්සේලා සිහි කළා. සිහි කරපු දේ තමයි ගතිගුණයක් වෙනවා. ඒක හොඳට වෙන දෙයක්. ඒ වගේම ගතිහන්න සැරපරදුන තිබුණා. දෙන්නෙත් සාන්ත වෙනවා. දැන් බලමු තව විශේෂ දෙයක්. සාතුළු වැඩේට බැහැගෙන මේ අද ඉන්න මැත්තේ හරි. බුදුරජාණන් වහන්සේගෙනම නිතර කියන්නේ ඉතින්දී ඒ දාති කටයුතු කරන්න පහල වෙලා. ඒසිය කටයුතු කරේ ඉන්නේ. හාමුදුරුවනේ බල කියන කොටයි සාමාන්‍ය ගිහිගෙනේ බල කියන වෙනසක් නැහැ. අතහරි. මොකද බැරි කියන සත්‍යයක් ඉන්න පුළුවන්. එක්තරා සාන්ත ස්වභාවයක් ඒ කටහඬ ආවේනික වෙනවා. ඒ කටහල ඉහිව ඉන්න එකක් නැති එක. සංග කියන ගුණේද? සංගයා කියනවා දැනට ගතිරුව ගන්නකොට එක්තරා මත්යමකින් ගති හරක් ඇදෙනවා ඉතින්. ගති ගුණෙත් නැගිනා නැද්ද? කාලයක් ඒක ඉඳලා සිවුරු වෙලා ගියා කියන්නේ. කතා පහේ හරි දිනන්න නැද්ද වෙන්න. මේ චරිතයත් අර අනිකයාගේ චරිතය වගේ මේ සංකර ශරීරෙත් නිවි අම්පිට වෙනසක් තියෙනවා. මේ ගති කරගත්තු
දෙයක් මේ රහය.
ඒ ගති නුවද වැස්සට පස්සේ. ඒ ගති නුවේ ලැබෙන දෙයක්. ඔකිනාක විශේෂත්වයක් තියෙනවා. සම්මතේ විශේෂත්වයක් ලබනවා. සංග සම්මතේ තුල විශේෂත්වය එනවා කල්යාවට.
අර මාතේ එන්නේ.
ඒක වෙන්නේ. සම්මතේ තුල නැගෙන සම්මත ලකුණු ඕන. ඒ විශේෂයක් බලව ඇති වෙන්න පටන් ගන්නවා. කතාණේ බව ඇති වෙනවා.
අද ඉච්ඡාව කියන වචනේ
විරුද්ධ. සිය කියන වචනේ පෙන්නන්නේ තමා. ඉරි යනවා කියලා දන්නේ කුකුල් ගන්න. සිය කියන්නේ සමානලකට ආවේ ඉරි නා. ඉරි සිය ආවා. සිය කියන්නේ සමාතුල කීරි ගන්න කියන්නේ
නැද? ඉරි කියන්නේ පාඩකේ ඉස්සා.
ඔව්. ඉස්සා කියන වචනේ තමයි ඒක කියන්නේ. ඉරිසියා කියන වචනේ අපි කියන්නේ.
සාගෙන
තමයි. ඔව්. සාගෙන තමයි. සමාතු ඇදෙන්නා පුපුරු ගැහීම. ඉරියා
විපාකේ කොහොමද?
ඒ පුපුරු ගැහෙන විපාකේ පුපුරු ගන්න ඕන.
ඒක ප්‍රවෘත්ති පාද ලැබෙනවා.
දැන් ප්‍රවෘත්ති පාද ලැබෙනවා. දැන් ඉරියාව ප්‍රයත්න කරගෙන යන කුජලයට. පරිදි දැන් රක්තවාදී වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඇදෙන පුපුරු ගන්නවා. කකුල් පුපුරනවා. ගැටිවල පුපුරනවා. අන්න ඒක. මොකද තේජෝ දාතු විද කරනවා. ඉරියාවෙන් දැනෙන්නේ බෑ. තේජෝ දාතු විද කරනවා. ඒ ඉරියාම රක්ත උස්නේ කියන. දැන් මේ භවයේ ඒක නැති වුණා. පෙර භවයේ ඉරියාකම් කරලා නැති වුණා. එයා විපාක වශයෙන් නරන විපාක වශයෙන් හොකේ. එයා දැන් කොච්චර හොඳ ඉරියා හරියන්නේ සත්තාවට තියෙනවා. ඒක කුරුණා හෙප්පු කුරුණා මෙන් කුරුණා.
අරපන්‍යාම
ජාතියෙන් තමයි වෙන්නේ. ඔව්. එහෙම
බලන්න.
බොහෝ විතර රෝගාබාධ තියෙනකොට ඒක යන උතු නියම වීජ නියම කම්ම නියම ධම්ම නියම චිත්ත නියම කැමේ නියම ධර්ම පහක් වෙන්නා. ඒවා ලෝක නියම. හැබැයි නියමයන්ට විස්තර කරලා දීලා තියෙන පස්සේ තියාගත්ත ආචාර්යවාද තියෙනවා. ඒ සීත උෂ්ණ කිනිය උතු නියම ඉදලා ඒ වගේ වීජ නියම කියලා මේ ගස් වලින් ඒ જાතියේ පොල් ගහකින් පොල් පැලයක් මේතර පොල් ගෙයකින් පොල් පැලයක් කොත් ඇටකින් කොත් ගහ මෙයදී වීජයෙන් ඒ જાතිය ගහන එක වීජ නියම කියලා මෙහෙම කිව්ව තෝරලා තියෙනවා. දැන් ඔතන වෙලා තින්නේ ඔය එකක්වත් දැන් ඔය වැඩේට ගියාට පස්සේ කර්මය හා සම්බන්ධ නැති ලෝකයක් ගැන කියවේ. නියම ධර්මයේ කියලා එකක් ලෝකේ තියෙනවා. කර්මයේ සම්බන්ධ නැති එකකින් සත්‍යෙට කරදරයක් දෙනවා. මොකක්ද තියෙනවා?
දැන්
එහෙමද තියෙනවා? දැන් නියම ධර්ම විග්‍රහ කරගත්තාම කම්මස කෝමී කම්මදායක කියන බුද්ධ දේශනාවට එක විදිහට කියන්නේ. ඒක තමයි
සියල්ලම කර්මය කියලා.
නේද අපි මෙහෙම හිතමු කේක. දැන් අපි කැනවුරු ගහනවා අතින්. අතින් ගැහුවා. ගහන පොල්ල දැගෙන පොල්ලෙන් ගෑවුවා. ගහනවා ගලෙන්. ගලෙන් ගෑවුවා. ගහනවා යකඩ පොල්ල. යකඩ පොල්ලෙන් ගෑවුවා. ගහනවා වැලියෝ. වැලියෝ ලින් ගෑවුවා. දැන් මෙතන අතින් ගහලා තියෙන එකයි. දැන් ඊකර කියන්නේ වැලි වලින් ගැහුවා, පොල්ලෙන් ගැහුවා, කෝටුවෙන් ගැහුවා, දැන් මෙහෙම මතක අපි තියෙනවා. දැන් ගහලා තියෙන වල්ලවල අතින් ගහලා තියෙන එකයි. දැන් ඒ කියන්නේ වැලි මේ ඇවිදලා වැලි ගැහුවා. පොල්ලම ඇවිදලා නම් පිටි කිරිම අතර සම්බන්ධයක් නැහැ. පොල්ලම ඇවිදින් පාරක් ගහලා ගියා. ගලක් මල හැටි රැජිල ගලක් වගේ ගහලා ගියා. නෑ අතෝ සම්බන්ධ නැහැ. අතින් ගහපු ප්‍රධාන වශයෙන් අතෝ සම්බන්ධ. අද පොල්ලේ ගහපු අතෝ සම්බන්ධ නැහැ. අත මුල් වෙලා නැහැ. අතින් පොල් අරන් ගහදී පොල් පාර කියලා කියනවා ඒක. ගල් පාරක් වදිනා කියලා ඒක. ඒක. ඉතින් ඒක උනේ වැලි පාරක් වදිනා. අපි මොකද කියන්නේ මේක කෝටු පාරක් වදිනා. දැන් ඔය කියන එක අතේ අත සම්බන්ධ නැති පාරවල දිනවා ඔක්කොම. නෑ අත සම්බන්ධ ඇති ඒවා. නෑ මේ කියන ඔක්කොම පාරවල දිනවා අත සම්බන්ධයි. කවුරු හරි කරපු එක. පොල් ආධාර කරගෙන පොල්ලෙන් ගහලා දිනා අතින්. ගල ආධාර කරගෙන අතින් ගලක් අරගෙන ගහලයි ගල් පාර වැදී. කෝටුවක් අතින් අරගෙන ගහපු කෙනෙක් කෝටු පාර වැදී. එයා අත හැම එකටම මුල් වෙලා තියෙනවා. අර කම්මස කොමි කම්මදායයෝ කම්මයෝනි කම්මබන්දු කම්මපරිහරණෝ යං කම්මං කරිසාමිදී කල්යාණංවා පාපකංවා සස්සදායයෝ පරිසාමිදී කියන බුද්ධ දේශනා පිළිගත්තා. කර්මය අත්හැර කරපු එකක් අපිට කියන්න පුළුවන්. කර්මයේ මුල් කරේ නෑ යකරින් 10 දෙනෙක් පිළිසතර කරේ. කරලාද හොලක් ඇත්නම් හොල ප්‍රතිඵල හෝ නරකක් ඇත්නම් නරක ප්‍රතිඵල හෝ මේකේ 10 දෙනෙක් හතර ගමනක් ඇති වෙනවා කියලා කිව්වේ ඒක. අර නියාම ධර්මයේ කියලා බාහිර දෙයක් කරලා දැම්මොත් අපේ සම්බන්ධයක් නැති කර්මයේ සම්බන්ධ නැති එක. අර බුද්ධ දේශනා කොහොමද කලපන්නේ? පුබ්බේකට හේතුවාදයකට වැටෙනවා කියන වචන දිපෙන්නකොට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සියල්ලම පෙර කරපු කියලා වෙනවා කියන කතාව. දැන් ඒක අපි දැන ගන්න ඕන කර්මයේ කියලා ගත්තේ කොතනද අපි සීමා කරගන්න. කර්මයේ පෙර වෙච්ච එකක් හැටියට සීමා කරගත්තොත් නේද අපිට ප්‍රශ්නේ. නේ කර්මයේ කියන එක මේ දැන් කරන්නේ නැද්ද? මේ උපන්නාට පස්සේ කොච්චර මේ කරන්නේ කර්ම නේද? දැන් පුබ්බේකට කියන්නේ ඒ අදින නෙමෙයි. මේ අත්බැවෙන් එහා අත්බැවේ කරපුවා කියන එකයි. පෙර අත්බැවේ කරපුවා මේ අත්බැවේ පල දිනා කියන එකයි පුබ්බේකට හිතුවා දෙන්නේ පෙන්නන්නේ. මේ අත්බැවේ කර්ම ගැන ගණන් ගැනීමක් නැහැ. පෙර කරන ලද්දා වූ පාපයන් නිසා මේ ඔක්කොම සැප දුක් විඳිනවා කියන නිගමනයේ දා පුබ්බේකට හිතුවා දෙන්නේ. දැන් මෙතන තත්පරයක් එහා පෙර තමයි. දැන් පුබ්බේකට හිතුවා දෙන්නේ නම් මේ වාදයේ ගණන් ගන්න. පෙර සංසාරයේ කරා වූ පාපකරණ තමයි මේ හැරේ අපිට ඔක්කොම පල දෙන්නේ කියන එක. මෙන්න මේකයි දෘෂ්ටිවාදය. කර්මවාදී කියන වචනයක් තියෙනවා. කම්මස කෝමි කම්මදායදවාදී වශයෙන් පෙන්වන කර්මවාදී. එයා කර්ම කියන එක අපි මේ தත්ත්වයේ ඉස්සර කළ දිනේ කර්ම. ඒක විපාකයක් විදිහට දැන් ඉන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ඒක තර බමුණෙක් කියනින් කියනවා. මම පිළිගන්නේ මේ පෙර කරපු ඒවා තමයි අපිට මේ සැප දුක ඔක්කොම ගියත් දෙන මේ හැම ක්‍රියාවලියක්ම සිද්ධ කරන්නේ. ඒක අපේ අදහස. අපේ වාදේ ඒකයි. බුදුන් වහන්සේලා බමුණ ඔබට ඉඳ ගන්න කිව්වොත් ඉඳ ගන්න බැයිද? නැගිටින්න හිටිනොත් නැගිටින්න බැයිද? යන්න හිටිනොත් යන්න බැයිද? එහෙම අපේ ගන්න බැයිද? පුළුවන්. මේ මෙලෝදි මේ හිඳලා කරන එකේ මෙලෝ යමක් කරන්න පුළුවන් නම් ඔබ කොහොමද කියන්නේ පෙරේ මේවා කොහොම වෙනවා කියලා. අනිත් වාදේ විදිහට බුදුන් වහන්සේ ඔය ප්‍රශ්නේ දුන්නා. නම් දවිට යම් කෙනෙක් කියනවා. ඔයාලට චේතනාවක් පහල කරන්නද නැගිටින්න පුළුවන්ද ඔව් කියන්නේ? චේතනාව කර්මය කියලා බුදුරන් ආන්දී දේශනා කළා. චේතනාව පහල වෙන්නේ නැතුව ඉඳ ගන්න පුළුවන්ද? චේතනාව පහල නොකර නැගිටින්න පුළුවන්ද ඔව් කියන්නේ? ඒ චේතනාව පහල නොකර අවධානයක් යොමු කරන්න පුළුවන්ද? හිතීමට අවධානය යොමු කරගත්තාම හිතීම එනවා. පහන් ද අවධානය යොමු කළොත් ඇහෙනවා. චේතනාවකින් ඒක යොමු කළේ නැහැ පුළුවන්ද? එහේ ඉබේ ඇහෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා එක අවස්ථාවකට මේ උන්වහන්සේ පිදුරු කුටියක් ඉල්ලා හිටියා කමතර. ওই රාජි හෙන ගහ. ගොවිය දෙන්නෙකුයි හරක් බානකුයි ඔක්කොම හෙන වෙදලා මැරිලා. මිනිතු ගහයෙන් ගෑ ගහගෙන මහානිග අදාගෙන ඉදිරි මිනිත් අරගෙන ගියා. ওই අවස්ථාවේදී මොකද කියන්නේ එක්තරා බමුණෙක් ඇවිදලා කියනවා අර ආලාර කාලාමගේ විස්තරය. තාවින් මෙහෙම තාවස කෙනෙක් හිටියා. එයා ඉන්න තැනදී එයා ඉන්න කුටිය ළඟින් පාලක ගියා ගල් 500ක්. එයා ඒ විලාදී සමාපත්ති සමාදින ඉඳී. ඊට පස්සේ බලනකොට මේ ගල් 500 ඔක්කොම මෙතන ගිහින් එයා දන්නේ නැහැ. ඉතින් මෙතන ගල් 500 ගියා මම එහෙම එකක් දැක්කේ නැහැ දන්නේ නැහැ කිව්වා. බලනකොට දූවිලි ගහ හැමදේම
අතිවිදිනේ දුවිලි පිළිලා. ඉතින් මේක පුදුම සමාධියක් නේ කියන්නේ බුදුරජාණන් වහන්සේ සමාධි වර්ණනා කළා. බුදුරජාණන් වහන්සේ මෙතර බමුණ මේ සමාධියකින් ඉඳලා. එහෙම සමාධියකුත් නැතුව. පෙනෙන ස්වභාවයක් තියෙද්දි, දැනෙන ස්වභාවයක් තියෙද්දි. එහෙම ස්වභාවයක මේ එහෙම සමාධියට පත් නොවිද කියලා. මෙන්න මෙහෙම සිද්ධියක් වුණා නම් මේ දින ගහලා ගොවියොත් මැරිලා හරක් බාරු මේ විනාශ වෙලා මිනිස්සු ගෑගා මෙතනින් මිනිහ අරන් ගියාම එහෙම එකක් කියන දෙනුලෙත් නැන්නා. ඔය සමාජයේ ඉඳලා එහෙම එකක් ඉන්නවෙන්නේ කේද කාරණා. එහෙම සමාජයක් නැති මේ පියවි හිත තියෙද්දිම එහෙම දෙනුනේ නැ මේ දිනේ කොහෙද වඩින්නේ. බලන්න සමාජයක ඉඳලා ඉතින් එහෙම ඉන්නවා කියන එක ඒක වැරක් ඇයි. මේ පියවිසියෙම පියවි ස්වභාවයෙන් මිදගෙන. එහෙම එකක් එහෙම ඉන්න පුළුවන් නම්. එහෙම ඇහෙන්නේ නැතුව. එහෙම පේන්නේ නැතුව. ඒක හරි පුළුවන් සිද්ධියක්. නෑ ඒ නිරෝධ සමාපත්තිය නෙමෙයි අරිහත් ඵල සමාපත්තිය. අරිහත් ඵල සමාපත්තිය ස්වභාවය ඒකයි.
දැන් අරිහත් ඵල සමාපත්තිය ඉන්නකොට එන්නේ
නැහැ. නෑ ඒක පේනවා බලන බලාපොරොත්තුවක් නෑ. පෙනීම තියෙනවා. බලන බලාපොරොත්තුවක් නෑ. ඇහිම තියෙනවා. අහන බලාපොරොත්තුවක් නෑ.
දැන් එතකොට බුදුහාමගාරේ
ඇහිම නැහැ කියන්නේ වෙනදාක් යන්නේ. ඔය ඇහිම තියෙන අවධානය මොකද ඒ? දැන් අපි කියන අපි අර කියමු කා පොතර අවධානය මොකද ඉන්නේ කියලා. ඕරලෝරි 12 වදින අපි දන්නේ ඇහිලා තියෙනවා. බල බලාපොරොත්තුවක් තිබුණ නැති නිසා. අපිට විලාවදින ඇහුන්නේ. ඒ වගේ බුදු දානන් වහන්සේට බලන්න ඕන කමකුත් නැන්න අහන්න ඕන කමකුත් නැන්න. දැනීම තියෙනවා. දැනීම ක්‍රියාත්මක කරන්නේ අවධානය යොමු කරන්නේ. අවධානය යොමු කළොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් අහන්නත් චේතනා පිටවන්න ඕනේ. චේතනා පිටේ වෙන්නේ නැත්නම් චේතනාව කර්මය. මේ කර්මයේ සම්බන්ධයක් නේද අහන්නත් බැහැ බලන්නත් බැහැ. නැගිටින්නත් බැහැ ඉඳ ගන්නත් බැහැ. මොනවද කරන්නේ? ඔව් කර්ම කර්ම ඒ තුනම කර්ම ඒ තුනටම ඕනේ චේතනා. දැන් චේතනා අපි කියේ කම්මං වදානිය කියලා දේශනා කළා. චේතයිත්වා කම්මං කරෝදි කායින වදාය මනසා කියලා වෙන්නවා. ඔය සියලුම කර්ම කරන්නේ චේතනාව සම්බන්ධයි. ඉතින් ඒක චේතනාව සම්බන්ධ තියෙනවා. බුදුරණන් හදේ දේශනා කර්මය මුල් වෙනවා. කර්මේ දායාදයි කර්මයේ පිළිගන්නයි. කම්මක කොපි කම්ම දායද කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරනවා. ඉතින් ඒතර උතෙන් පේනවා. එනයි අපි හැම කරන හැම දෙයකටම කර්ම ආධාරයක් නැහැ කිව්ව නෙමෙයි. පෙරභවයේ කරන ලද කර්ම වලින් මේ සියල්ල වෙන්නේ කියලා මේ බන්නේ තියෙන්නේ. එහෙනම්
පෙරභවයේ කියලා
ඉතල ගන්න. ඒ පෙරත් බැවත. දැන් මේ මැරෙන්න මෙහාට එන්නේ ඉස්සලා කරපු ඉස්සලා කාලේ කරපුවා. ඒ කියන්නේ ඒක බුදු දන්හත් කියන දේශනාව නෙමෙයි. ඉතින් බමුණන් කිව්වේ මතේ. ආ බුබ්බේකට හේතුවාදීට අයිති එක. ඒගොල්ලෝ කියන්නේ ඉස්සලා කරපුවයි දැන් ඔක්කොම මේ ක්‍රියාත්මක වෙන්නේ ඵල දෙන්නේ. දැන් ඒවා නෙමෙයි කියන්නේ.
හේතුඵලවාදී
කර්මවාදී ඒක දෙකක්නේ. ඔබේ හේතුඵලවාදීනේ මෙතනයි තියෙන්නේ. කර්මයේ මුල් වෙලා තියෙනවා. කර්මයේ මුල් කරගෙන කරන්නේ ඒවා. ඒ සම්බන්ධයි. එහෙනම් කොහොමද වගේ? කර්මයේ මුල් කරගෙනම කරපු වැඩක් නිසානේ විශ්වේ ඉපදෙන්නේ. නැත්නම් මේ විශ්වේ ඉඳෙන්නේ සියලුම කර්මවල මුල මොකක්ද? මනෝ කුඹංගම තමයි නෙමෙයි. එතනේ මුල උනේ. එහෙනම් මේ කර්මයේ ක්‍රියාවලිය නේද මේ ඔය උතුණියාමයේ කියන හැදිලා තියෙන්නේ. එයා ඕක නෙමෙයි මේ උතුණියාමයේ කියන්නේ. නියමයේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. යමක් නියමයක් නම් කාටවත් කුමන ආකාරයකින්වත් කොයි කාලයකවත් කුමන ප්‍රමිතියකට වෙනස් කරන්න බෑ. නියමයක් වෙනස් කරන්න බෑ නේද? අනියමයක් නම් වෙනස් කළ හැකියි. නියමයක් හැබැයි නම් නියාමයක් හැබැයි නම් බුදු පියාණන් වහන්සේට දියා තුන් ලෝකේ දෙවිද බුදු පියාණන් වහන්සේටවත්. මේ නියමයේ වෙනස් කරන්න බැරි වෙන්න ඕනේ. නියමයේ වෙනස් කරන්න පුළුවන්. ඒක කාගේවත් වැඩක් නෙවෙයි. ඒක නියමයක් නෙවෙයි. ඔව් ඒක සම්බන්ධය. ඒක වෙනස් කරන්න පුළුවන්. නියම වෙනස් වෙන්නේ
යථාර්ථ
සම්බන්ධ. අන්න. ධර්ම නියාමයේ කියන්නේ ගගක් පහළට ගැනීම ධර්ම නියාමයේ කියලා කියනවා. බුදු පියාණන් හදි දේශනා පරිසම්පාදේ ධර්ම නියාමතා. ධර්ම නියාමයේ පරිසම්පාදේ. ඒක නියමයි.
අපරාකාර නියාමවල විදේශනාවනේ.
පුතේ හදාගත්තේ නියම මොකද මේ? සියල්ල කර්මයේ සිද්ධ වෙන්නේ නැහැ කියන ප්‍රශ්නෙකට උත්තර දෙන්න හදාගත්ත වැලපිලක් ඔය තියෙනවා. කර්මයේ මූලිකව සිද්ධ වෙනවා කියන එක එකක්. කර්මයේ පැත්තකින් මුල් වෙලා එනවා කියන එක තව එකක්. ඒකේ හරියට අතුරු ප්‍රතිඵලයේදී කර්මයේ මුල් වෙලා තියෙනවා. යා උතුණියාමේ කියන්නේ ඕක නෙමෙයි නියමයක් තියෙනවා. යමක් හදාගත්තා විපරිණාමයටපත් වෙනවා. ඍතුපරයාදයටපත් වෙනවා. අනේ ඉස්සෝ භාවයාදී කියන එක උත්ජංගුක කිව්වත් ඒක. යම හටගත්තන විපර්යාසයපත් වෙන උපේවල උතුණියා. ඔන්න උත්‍රා උතුණියා මේ තියෙන්නේ. බැයි වයි නේවව සීත උස්නවත් නෙවෙයි. එහෙනම් මේකේ මුලක් තියෙනවා. අපි යම්කිසි ආකාරයකින් කර්මයක් සිද්ධ කරනකොට ඒ කර්මයේ සිද්ධ කරන කර්මයේ විභාග දෙන නියමයක් තියෙනවා. පාප කර්මයේ පුණ්‍ය විභාගයක් හම්බ වෙන්නේ නැහැ. පුණ්‍ය කර්මයේ පාප විභාගයක් කවදාවත් ගෙන දෙන්නේ නැහැ. මව මරලා දිව්‍ය ලෝක යන්න කවදාවත් බැහැ. අවුද්දෝත්පාද කාලේ වුණත් මව මරුවොත් අපාගතයි. ඒක අනන්තර පාප කර්මයක්. උන කර්ම නියමයක්. කර්ම ක්‍රියාවලිය නෙමෙයි නියමය කියන්නේ. කර්ම ක්‍රියාවලිය සිද්ධ වෙන එකතරා සිද්ධාන්තයක් තියෙන න්‍යාය ධර්මයක්. අන්නේ න්‍යාය ධර්මයේ කියනවා කර්ම නියමයි. කර්ම නියමීතලු තමයි කරන හැම කර්මයක්ම සිද්ධ වෙන්නේ.
ධර්මාර්ථ දැන් මනෝකම්පන ගමාලම
ඔය කියන්නේ දෘෂ්ටියනේ.
දෘෂ්ටියනේ.
මනෝ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි.
ඔය ඉතරදී අර පුජලයක් කියාව කරනවා.
ඔව්.
ඒකේ ප්‍රතිඵලය නියම ධර්මයක සමාර්ථය.
ඒ හේතුවේ ඵලෙ. දැන් හේතුවේ ඵලෙ මිදා. මේ මිනිහ දෘෂ්ටියේ ඵලෙ නෙමෙයි. දැන් යම් කිසි පාපයක් කළා පාපේ විනාශ කියලා හිතාගෙන කළා කියමු. යම් කිසි මිනිහෙක් ඒකේ පාපයක් නැහැ කියලා හිතාගෙන කරනවා. හැබැයි ඒක යන්නේ දෘෂ්ටියේ. දෘෂ්ටියේ ඵලෙ වෙනයි. හේතුවේ ඵලය කියන්නේ තව එකක්.
මනසකට
මේම ඔව් මද මනස කියලා කියන්නේ දෘෂ්ටිය නෙමෙයි. අපි යම් කිසි මිම්මක ක්‍රියාත්මක කළා නම් යම් කිසි මිනුම් දණ්ඩ කියලා අපි මිනුම් දණ්ඩ දෘෂ්ටි මිනුම් දණ්ඩ නෙමෙයි ඒක කියන්නේ. යම් කිසි යමක් කරන්ද අපි මේ දේ කරනවා කියලා ක්‍රියාවකට බැස ගන්න එකයි. යම් ක්‍රියාවකට බැසලා නම් ඒ ක්‍රියාවට අනුකූල ඵලයක් අපේ.
මේ මොහොතේ ඔය කොච්චරයි සිත් දෘෂ්ටියක් ඇති වෙනවා.
ඒ කියන්නේ දැන් නරක දෙයක් හොඳයි කියලා නිගමනය කළා සතුටුනා කියන්නේ කොහොමද? ඒක දෘෂ්ටිය මිස දෘෂ්ටිගත වීම මිස.
ඒකේ
චිත්ත විසුද්ධියක් ඇති වෙනවා. චිත්ත විසුද්ධියක් ඇති වෙන්නේ සත්‍ය දකින්න ඕනේ. චිත්ත විසුද්ධිය සීල විසුද්ධියෙන් හම්බෙන්නේ. සීල විසුද්ධිය හම්බෙන්නේ සම්මාදිටියෙන්. මිත්‍යා දෘෂ්ටියේ සීල විසුද්ධියක් හම්බෙන්නේ නැහැ. සම්මාදිටිය මුල් වෙන්නේ සීල විසුද්ධියට. සීල විසුද්ධිය නැහැ චිත්ත විසුද්ධියට.
දැන් පන්සිය අනුසාර දැන් දෙක. දේවාදී ආගම් පුදුන ඒ මිත්‍යා දෘෂ්ටි කියන්නේ මහරහත.
ඔව්.
නිමිත වැඩි කෙරෙනවා.
කියනවා.
අදට.
ඔව්.
අනේ ඒ හරහා ගොඩනගාගෙන ඉන්නවා ඒගොල්ලෝ නිවැරදි
කියනවා. ඔය දැන් නිවැරදි කියලා ගත්තේ මිස දිටුවක් නේ.
ඔව්. එතකොට මාත් ඒකද?
දැන් මිත්‍යා දෘෂ්ටිය නැගිනේ මිත්‍යා සංකප්පයක්මයි. මිත්‍යා වදනයක්මයි මිත්‍යා කර්මාන්තයක්මයි. මිත්‍යා ආජීව මිත්‍යා වායා මේකම යනවා මිස. වෙනිකක් කවුදවත් ඒකින් සම්මාදිට වෙලක් කරන්නේ හරි බග කවු වෙන්නේ නැහැ. නැ වැරද්දක් හරි කියලා හිතාගෙන මිස දිටුවමයි. මේ මිස දිටුවේ තියෙන හැම වෙලෙකම මිත්‍යා. එහෙනම් එයා ඉඳලා තියෙන හැවරුම් දෙන එක මිස. එයාට කවදාද මේ මැනගත් එක කියලා කියන්නේ. මැනගත් දෘෂ්ටිය තමයි අද ලෝක සම්මතිය මැනගත් එක කියන්නේ. මේ මැනගත් එක නෙමෙයි උතුල කියන්නේ. යම් කිසි මිම්ම. ඒ කියන්නේ ඔහු ඉතින් යමක් කරනකොට ඒකට ආවේනික ස්වභාවයක් තියෙනවා. මේ ආවේනික ස්වභාවය සම්මාදිටියෙන් දැකිය යුතුයි. ඒක මිත්‍යා දෘෂ්ටිය ගන්න දෘෂ්ටියෙන් ඒක නිගමනය කරන්න බෑ. යම් කිසි මිම්මක් හොඳයි කියලා හිතාගෙන පුළුවන්. ඥානවන්තයෙක් දකින්න පුළුවන් ඒක යථාර්ථයයි. ඒක නරකයි. දැන් ඥානවන්තයෙක් මිම්ම හැටි දන්නවා මිස. මිත්‍යා දෘෂ්ටියේ මිම්ම හැටි දකින්න බෑ. එකෙක් මිමෝට කිය හැකියි. මනසේ ඉතින් මිනුම් දන්නුවට යන්න පුළුවන්. නම් බොරු රැවටිලා ඉන්නවා ඒ මිනුම් දන්නේ හැටි මෙහෙමයි කියලා. දැන් අපි හිතමුක මෙහෙම දෙයක්. මිනිහෙක් මේ පොළොවේක ඉන්නවා බොහොම කෙලින්. හයි වෙලා වගේ ඉන්නවා. අර විතරක් පොළොව යද්දී එන ගත්තා පොළොව වගේ නේද? මිනිහ පොල්ලා කියලා පිබුරල්ල අල්ලගෙන පොළොක. මිනිහ ඉතලා පොල්ලා කියන්නේ. අර ටික ගහන්න පුළුවන් එක මරන්න ඉඩයක් නැතුව ඉඩ යන්න කියලා. අර මම පොළොව ගහන හැරි ටික ගහන්න පස්සම කරගන්න හදන්න පුළුවන් මිනිහ. දැන් මම හැරි ටිකක් කියලා හිතර පොළොක පොළොගමයි. දැන් පැත්තකින් දන්න මිනිහ විදිය. යකෝක පොළොගේ කහ කරලා දැක්ක හැරි ටිකක් නෙවෙයි කියේ. දැන් මිනිහ දැක්ක කවුද? අර පොළොව හැරි ටිකක් කියලා දැක්ක මිනිහ මිනිහ දැක්කද? පැත්තකින් පොළොක අඳුරා ගත්ත මිනිහ ඒක දැනගත්තා. අර පොට්ට පොළොංගු කියලා යාත්‍යක් ඉන්නා ඌ හිර වුණා. එයා මෙයාට බඳු කරලා දුක් පොළු කැල්ලවා. එහෙම වුණා කටි. දැන් බැරි වෙලානේ මොනවා හරි ඌ බය වුණාම ඌ එහෙම හිය කර ගන්නවා. දැන් බැරි වෙලා හරි යන්නේ මිනිහේ පාර යන්නේ මිනිහේ ගේ මිනිහා කියන උඹ වයස වැඩි ඇස්පේ ඉන්නේ ඥාහරි ඉවර. එයාක පොළු ගාලා අපත් නැහැ යන්න බෑ අඩි ගාලා යන්න බැල්ලු. ගත්තා මේ ගයින. මැට මැටෙන් අල්ලගත්තා පර මැටෙන් අල්ලගෙන ඌ යනවා ඒක තමයි. ආලෝ වස්තුවක් හොල්ලා ගිහින් ඒක ගත්තා ඔහු අරන් තියෙන්නේ ඕකේ මිනුම හරියන්නේ නැහැ. පැත්තක ඉන්නවා නම් අන්න ඒකයි. විනුම වැරදි දෘෂ්ටියෙන් ගත්තා. ඒක නියම විනුම නෙමෙයි. දෘෂ්ටියෙන් ගන්න පුළුවන් විනුම පාත්. අපි අනාථ කියන වචනේ ගත්තේ. දැන් මෙහෙම දකින්න ඕනේ ඉතින්. දැන් අනාථයි කියන වචනේ අරගත්තා.